මේ ඊළඟ ප්‍රශ්නේ නිවස තුලදී එදිනෙදා බුද්ධ වන්දනාව සිදු කරන නිවැරදි ක්‍රමයේ පහදලදී බුද්ධ වන්දනාවේ පළවෙනි එක තමයි ප්‍රතිපත්ති පූජාව. ප්‍රතිපත්තිමේ පූජාව තමයි අපි මෙතෙක් කළා විග්‍රහ කළේ අනිත්‍ය වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනාත්ම වෙන හැටි ධර්මානුකූලව මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්තිමේ මහා වන්දනාව කරන්න. බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වන පළවෙනි කාරණේ මොකද්ද? යමෙක් මේ සත්‍ය ධර්මයේ මොහොතක් හරි අවබෝධ කරගත්තා නම් මෙනෙහි කරලා ඔහු මට කරන ලොකුම ගරුත්වය කරන කෙනා. ඔහු තමයි මට කරන ලොකුම පූජාව කරන්න. මේ බුදුරජාණන් වහන්සේ නිතර පෙන්නපු කාරණයක්. ඉන්ස අපි බලාපොරොත්තු වෙන්නේ ගරුත්වයේදී පසුතලිය හදා ගන්න ඕන නිසා, එක පාරක බෑ රාග දේශය මෝහයන්ට ඇවිල්ලා තියෙන නිසා. බුද්ධානුස්සති ආදී ඉති ගුණ දැකලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාදයෙන් සංකේතවත් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වූ තබලා ඒක බුදුරජාණන් වහන්සේ උදෙසා හෝ වන්දනාමාන පූජා සත්කාර කළා. ගුණ සිහි කළ පහන් දල්වලා සුවන් දුන් දල්වලා ඒවා කටයුතු කරලා, ඉතින් රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංකාර අනිච්චා විඤ්ඤාණං අනිච්චාන්ති කියලා බුද්ධාම මෙනෙහි කරලා, ඉතින් ඕක කිය කියේ ඉන්නේ නැතුව මොකද රූප අනිච්චයි කියන්නේ? ඉතින් පටන් ගන්න විග්‍රහ කරගන්න. මොකද වේදනා කියන්නේ? කොහොමද වේදනා අනිච්චයි කියන්නේ? අනිච්ච නම් දුකයි කියන්නේ ඇයි? ඕම විමර්ශනය කරමින් හිතත් එක්ක ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කර කර විසඳනකොට ලස්සන ධම්ම අවබෝධය ලැබෙන්න පටන් ගන්න. එහෙම නැතුව පය දෙකක් යනකම් රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංකාර අනිච්චා විඤ්ඤාණං අනිච්චාන්ති කියලා ඔබ මන්ත්‍රේ මෙතනට නම් මදි. ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා ටිකක් කියලා බලන්න පුරුදු වෙන්න. අර වාක්‍ය දිගටම ලොකිය කියන්නේ මේපා කියනවා නෙමෙයි. ඊට පස්සේ ඒක වෙන හැටි බලන්න. ඒතකොට ධම්ම වැඩිම සිද්ධ වෙනවා. ඒක මහා ප්‍රතිපත්තිමේ පූජාවක් වෙනවා. එහෙම අරගෙන එකින් එකට බලන්න. අනිච්ච වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනාත්ම වෙන හැටි. චක්කුං අනිච්චං, රූපං අනිච්චා, සෝතං අනිච්චං, සද්දෝ අනිච්චා, ගානං අනිච්චං, ගන්ධෝ අනිච්චා, ජීවහා අනිච්චා, රසා අනිච්චා, කායෝ අනිච්චා, පොට්ටබ්බා අනිච්චා, මනෝ අනිච්චා, ධම්මා අනිච්චාති. පොඩ්ඩක් මෙනෙහි කරනවා. කරලා මොකද චක්කුං අනිච්චං කිව්වේ? දැන් ඉතින් පටන් ගන්නවා. ඒක පදවැල පැත්තකින් තියලා නවත්තලා තියලා දැන් එතන කියවන මේ චක්කුං අනිච්චං කියන එක මොකද? චක්කු කියන්නේ මොකද? අනිච්චයි කියන්නේ. ඉතින් මට චක්කු තියෙනවද? මොනවද මගේ චක්කුගේ මේ ඇස් දෙක? ඉතින් ඒක අනිච්චයි කිව්වේ ඇයි? අට්ටි යති හරා යති ජිගුච්චති කාරණා තුන මේ හැට ඇත්ත වශයෙන්ම උරුමද? මගේ ඇහැ පෙලෙන්නේ මොන වෑන්ද? ඉතින් බලනවා, කල්පනා කරලා බලනකොට අපිට පැහැදිලිව පේනවා ඇහැ නිසා අපිට දුකේ නැහැ හරි පෙලෙන්නේ නැහැ හරි. එතකොට මේ ඇහැ මොන වෑන්ද හැදිලා තියෙන්නේ? අර කියන කුණු ගොඩවල් වලින් මිසක් වෙන මොනවා හැදිලාද? ඉතින් මේක හොඳයි, හරි ලස්සන ඇස් දෙකක් තියෙනවා කියලා කියන්න මට ලැජ්ජා වෙන කාරණයක්. හිතලා බලන්න. ওই ටික යම් කෙනෙකුට වැටුණා නම් චක්කු අනිච්චා වැටහිලා. මේ ඇහැට වෙන විවිධ රූප තියෙනවා. මොකද්ද රූපං අනිච්චං කියන්නේ? තමන් තමන්ගේ හිතත් එක්ක ওই ප්‍රශ්නේ යන්න ඕනේ. ධර්ම ගුරුවරයා කරගෙන යන්නේ එහොමයි. හිත තුලින් විමර්ශනය කරන්න ධම් ගුරුවරයා සමග. ධම් ගුරුවරයා තමයි රූපං අනිච්චං කියන්නේ. ඒ තමයි ධර්මයේ. විමර්ශනය කරන්න බහින්ද ඇතුළට. මොකද්ද රූප? මොකද්ද අනිච්ච? ඇහැට පේන රූප වලවාද? ඒ කල්පනා කරලා බලන්න මේ සතර මහා භූතයන්ගෙන් හැදිලා තියෙන ලෝකේ මොනවද මේ ඇහැට පේන දේවල්? ඒ ඇහැට පේන රූප වලින් හැදිලා තියෙන මොනවද? මට මොනවද මේ ලස්සන ලස්සන රූප කියලා ගන්න තියෙන්නේ? ඒ ලස්සන රූප කියලා මං අල්ලා ඉන්නේ වැ මොනවද තියෙන්නේ? ඒවා මොනවෙන් හැදිච්චද? බල බල ආයෙනකොටින් කල්පනා කරලා බලාගෙන ලස්සන වෙන්නේ. ඒවැ ස්වභාවය. ඒවා නිසා මට පිළීමක්ද ඇති වෙන්නේ නැත්නම් සැනසීමක්ද ඇති වෙන්නේ? සැනසීම බලාගෙන කොච්චර මනස පෙළෙනවද? ඔය ආදි වශයෙන් එකින් එක බලාපුවාම අට්ටි යති හරාදි ජිගුච්චති කියන මේ කාරණා තුනට ඒ රූප විමර්ශනයේට ඇතුළත් කරන්න. ඉතින් මේක එකපාර කිව්වට බෑ. මේ කියන එක හරහා පොඩ්ඩක් මේ වැඩේට බහින්න ඕනේ. බහැලා මේ විමර්ශනය කරගෙන යන පුදුම දහම් ඥානයක් පහළ වෙනවා. හැබැයි පහළ වෙච්ච ගමන් බණ කියන්න යන්න ලැහැත් වෙන්නේ නැපා. තමන්ගේ වැඩේ කරගන්න උත්සාහ කරන්න. හොඳට තේරිලා අරකොට තමන්ට තේරෙනවා නම් හරියට ධර්මයට අනුකූලව මෙයා විග්‍රහ වෙලා එනවා කියන්න පුළුවන් කියලා දැනගත්තොත් අහන සුදුස්සෙකුට සුදුස්සෙක් එක සාකච්ඡා කරන්න. යන්තම් පොඩ්ඩක් කෙනෙකුට හිතෙනවා ඔක්කොටම මේක දීලා එන්න ඕන කියලා. ගිහලා බැනුම් අහලා තේනවා. අන්තිමට ධර්මයට විරුද්ධ දේවල් කරන්න කියලා තමන්ට තව විඩා සිද්ධ කරගන්නවා. ලෝකයට තව විඩාක් වෙනවා. බුදුරන් වහන්සේ දේශනා කරන බණහන්න කැමති නැති කාර පසෙන් පනලා බණ කියනවා කියන එකට උපමාව. යම් කිසි ස්ත්‍රියක් පුරුෂයෙකුට අකමැතිලා පසුපාලා යන්න යනකොට පස්සෙන් ගිහිලා ඉඹින්න යනවා වගේ මොට්ට මෝල් වැලක් කියලා පේනනවා. අකමැති කෙනාට බණ කියන්නේ අනේක ධර්මදේශකේ. ඒ තරම් නීච උපමාවකින් බුදුරන් වහන්සේ පෙන්ලා තියෙනවා. ඒවා කරන්න එපා කියලා. එහෙනම් සුදුසු කෙනාට සුදුසු තැනදී ගෞරවයෙන් බණහන කෙනාට ඊට සුදුසු තැන එහෙම කියන්නේ. බලහත්කාරයෙන් බණ කියන්නේ යන්නේ එහෙම ලැහැත් වෙන්න එපා. අද ඒවා නිසා විවිධ ප්‍රශ්න මතුවෙලා තියෙනවා. ඉන්නවා තේරුම් ගන්න ඕනේ. ඉතින් නිවස තුළදීත් එදිනදා කරන්නත් ඕනේ ඕකයි. බුද්ධ වන්දනා කරනවා කියලා ඉතින් හැමදාම හරි ස්තෝත්‍රය කියලා දේව වන්දනා වගේ. ඔය මේ ඒක කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් ඒක කරනකොට දැන් මේදිත් හැමදාම බුද්ධ වන්දනාවක් කරන්නේ එකක් නෑර ගුණ වලට පෙන්නලා උතුම් ගුණ සිහි කරලා ඒ ගුණ වලට මේ බඳ වන්නා වූ ගුණේට මේ පහන් පූජා කරන්නේ මේ සුබන්දුම් පූජා කරන්නේ කියලා ඉතින් අතර කරන්නේ නැහැ. ඊට පස්සේ අනිත්‍ය දුක අනාත් ආදී ත්‍රිලක්ෂණේ මුල් කරගත්ත ධර්ම ස්වභාවය විග්‍රහ කළා නම් ඒ ගැඹුරු පැත්තට එක්ක යනවා. අන්නේ ක්‍රමෙම තමන් ගෙවල් වලදී පුරුදු කරගන්න ඕනේ දහම් විමර්ශනය කරන්න. ටික වෙලාවක ඒ බුද්ධ වන්දනා ආදී කරලා චිත්ත සාන්තියටපත් වෙලා භාවනාවක ඉඳගත්තර පස්සේ හුස්ම අරගෙන අරලා ඉන්නවා විතරක් නකර ඊටහා ගැඹුරට බහින්නේ. බහැලා මේ අනිත්‍ය වෙන හැටි දුක්ඛ වෙන හැටි අනාත්ම වෙන හැටි මොනවාද රූප අනිත්‍ය කියන්නේ? වේදනා අනිත්‍යයි කියන්නේ ඇයි? සංඥා අනිත්‍යයි කියන්නේ ඇයි? සංකාර අනිත්‍යයි කියන්නේ මොනවාද රූප මොනවාද වේදනා මොනවාද සංඥා මොනවාද සංකාර විමර්ශනය කර කර බලන්න පුරුදු වෙන්න. ඒතකොට ධර්මඥානිය වැඩෙනවා. තේරුම් ගන්න බැරි එකක් තියෙනවා මේ වගේ. ඉතින් මේ රූප කියන එක පොඩ්ඩක් ගන්න ආමිනි විග්‍රහ කරලා දෙන්න කියලා ඉල්ලා හිටින්නේ මේ වගේ. ඉතින් ඒ වගේ විග්‍රහ කරනකොට තේරෙයි. ඉන් හොඳට අවධානය යොමු කරලා අහකටවත් දැන් ආයතනය තව පාරක් අහන්න ඕනේ. රූපං කියන්නේ මොනවද? අනිත්‍යයි කියන්නේ මොකද්ද කියලා. දැන් තමන්ට තේරෙනවා විමර්ශනය කරන එකයි තියෙන්නේ. අනුභෝධයෙන් ලබාගත් එක අවබෝධයෙන් නිකන් දැන් ඉඳින් ගෙනිච්ච හැටි. එහෙම කරන්න ඕනේ. ඒ විදිහ දිගටම පුරුදු කරගන්න දවසට වෙලාවක් වෙන් කරගත්තත් බොහොම හොඳයි. පුළුවන් අවස්ථාවෙ එහෙම කරන්න පුරුදු වෙන්න.